ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, ජාතික පාරිසරික පනත යටතේ නියෝග හතක් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන අවස්ථාවේදී පරිසරය සම්බන්ධව මතුවෙලා තිබෙන රටේ ජාතික වැදගත්කමක යුතු ප්‍රශ්න කීපයක් ගැන ආණ්ඩුවේ සහ මේ සභාව අවධානය යොමු කරන්න මම සූදානම්. ඉදිරිපත් කර තිබෙන නියෝග පිළිබඳව මම හිතන්නේ විශේෂ විවාදයක් නැහැ. නමුත් මේ නියෝග සමහරක් ඒවා මීට මේ ආකාරයෙන්ම නුනත් වෙන වෙනත් ආකාරයෙන් ඉදිරිපත් කරපු දේවල් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය ෂොපින් බෑග් තහනම වගේ ඒවා ඔබතුමා දන්නා ඒවා හරියාකාරව ක්‍රියාවට නැගුණේ නැහැ. ඒ නිසා මේ නියෝග හරියාකාරව ක්‍රියාත්මක කරන්න නම් දූෂණයෙන් තොරව ඒ නීති ක්‍රියාත්මක කිරීමට සමත් දේශපාලනඥයනුත් ඒ අනුව කටයුතු කරන්න ලෑස්ති නිලධාරී පිරිසකුත් අවශ්‍යයි. ඉතින් එවැනි දෙයක් නැතුව මේවා සාර්ථක කරගන්න බැහැ කියන එක තමයි අපේ මූලික අදහස. අද පරිසරය ගැන කතා කරන්න අවශ්‍යයි ඔබතුමා දන්නව රටේ ජාතික ආපදා තත්ත්වයක් ඇති වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ගං අතුර තත්ත්වයක් එක්ක දැන් මේක හැම අවුරුද්දෙම අර සිංහල දෙමළ අලුත් අවුරුද්ද එනවා වගේ වෙසක් පොසොන් නැසල එනවා වගේ දැන් අනිවාර්යයෙන්ම ගං වතුරත් අනිවාර්යයෙන්ම එන තත්ත්වයකට පත් වෙලා තියෙනවා මැයි සහ ජුනි මාසවලදී. එතෙන්දී අපි ඊයේ සඳහන් කළ විදිහටම අපි දන්න දේ තමයි මේවට අදාළ කරන පෙර සූදානම්. දැන් ගිය වසරේදී අපි දැක්කා සමහර හැම අවුරුද්දෙම ගං වතුර එන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවා මායි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ නම කියන්නේ එක උදාහරණයක් මම කියන්නම්. හැම අවුරුද්දම ගං අතුරට ලක් වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නමුත් අඩු ගාන ගං අතුර එනකොට බෝට්ටුවක්වත් ලෑස්ති කරලා නැහැ. ඉතින් ඒ නිසා හැම විටම තියෙන දේ තමයි දැන් මේ විනාශය නතර කරන්න ඔබතුමාලට බැරි නිසා. මොකද පරිසරය වෙනුවට ලාභය මුල් කරගත්තු ආර්ථිකයක් තමුන්නාසලා ක්‍රියාත්මක කරන්නේ. මම ගැන උදාහරණ කීපයක් කියන්නම්. දැන් මෙතන නීල හරිත ආර්ථිකයක් ගැන ඇමතුමා කිව්වා. මම පෙන්නන්නම් තමුන්නාසලා නීලත් නැති හරිතත් නැති අමු ගල් අමු මෝඩ රට යටේ රටේ අනාගතේ විනාශ කරන වැඩ කොහොමද කරන්න කියලා මේ නීල හරිත කියන කතාවට මුවා වෙලා. ඒ නිසා ඔබතුමාලට මේ පාරිසරික විනාශය ඇති වෙන හේතු වළක්වන්න බෑ. නමුත් අඩුම ගානේ ඔබතුමාලට පුළුවන් දෙයක් තමයි මේ වෙර්ණයන් අනතුර අනිවාර්ය වෙන නිසා අඩු ගානේ යම්කිසි පෙර සූදානමක් කරන්න පුළුවන්. අඩු ගානේ ආපදා තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය කරන මූලික ආපදා සහන කටයුතු සැලසුම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි දකින දේ තමයි දැන් මාතර ගාල්ල කළුතර වගේ දිස්ත්‍රික්ක වලට බොහෝ දුරට අද තමයි බොහෝ අපි දැනගන්න ලැබෙන විදිහට ගං වතුර තත්ත්වයට එමින් තිබෙන්නේ. ඒ නිසා ඒවට අදාළ කරන ආණ්ඩුවේ සූදානම් පිළිබඳ බරපතල ගැටලු තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබිලා තිබෙන්නේ. ජනතාව ස්වේච්ඡාවෙන් සැලකිත වැඩ කොටසක් කරන නිසා ආණ්ඩුවේ ඇමතුරු කියනවා තමයි මුදල් ඇමතුමා කියනවා තමයි අසීමිතව මුදල් වෙන් කරනවා කියලා. නමුත් ප්‍රායෝගිකත්වය තමයි මුදල් වලට වඩා වැඩි දෙයක් මේ මුදල් කියන්නේ එතුමගේ පුද්ගලික සල්ලි නෙමෙයි බදු මුදල්. ඉතින් මේවා විනාශ වෙන්න කලින් වළක්වා ගන්න ලෝකේ උඩතරම් ක්‍රම හදලා තිබෙනවා. ඒවට යන්න කියන එක තමයි තියෙන්නේ. ඊළඟ දේ තමයි තාම නායක් ගියේ නැහැ. ඒ නිසා දැන් එකපාර නායක් ගිහිල්ලා නායයාමක් සිද්ධ වෙලා මිනිස්සු 15ක් ඉස්සම් වැළලුණාට පස්සේ තමයි දැන් මේ රටේ හෘද සාක්ෂිය ඔකට අවදි වෙන්නේ. තාම එක එක වැඩි වෙන්නේ. දැන් මරණ වැඩි වෙන්නේ එක එක. ඒ නිසා දැන් මේක ලොකු කතාවක් නෙමෙයි වෙලා තියෙන්නේ. එකපාර දැන් කොහේ හරි කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණම තමයි මේක ප්‍රශ්නේ පත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා නැවත නැවත මේ දේවල් කතා කරන එක තේරුමක් නැහැ. අපි අඩු ගානේ ආණ්ඩුවට කියනවා ආපදා ප්‍රදේශවලට රතු නිවේදන ගහලා වැඩක් නැහැ. SMS అలර්ට් ගහලා වැඩක් නැහැ. ලවුඩ් ස්පීකර් වලින් කියලා වැඩක් නැහැ. මෙහෙම නායක් යන්න යනවා කියලා. ඒ සැබෑල සමානතුරුදායකව තියෙන ප්‍රදේශවල මිනිසුන් අඩු ගානේ දවස් කීපයකට හරි අයින් කරලා අනතුරෙන් හරි උඹ බේර ගන්න කටයුතු කිරීම තමයි අපි දකින්නේ කළ යුතු එක දෙයක් විදියට. ඊළඟට ගත්තොත් කරුණු කතානායකතුමනි මා මේ ප්‍රතිපත්ති මේ කරුණු කතා කරනවට වඩා මම හිතුවා පරිසරය සම්බන්ධව තිබෙන ප්‍රශ්න කීපයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. ඔබතුමා දන්නවා අපේ රටේ සිද්ධ වෙන අති දැවැන්ත පාරිසරික හානිවලට අවශ්‍ය කරන තත්ත්වයක් නිර්මාණය කරපු ව්‍යාපෘතියක් තමයි කොළඹ වරාය නගර නැත්නම් පෝට් සිටි ව්‍යාපෘතිය. ඔබතුමා දන්නවා පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කළේ නිසි පරිසර ඇගයීම් වාර්තාවක් නැතිව. ඊට පස්සේ ඒ පෝට් සිටි ව්‍යාපති සඳහා කළුගල් කිව් මිලියන දාසයක්. කළුගල් විදියට ගත්තොත් කිව් මිලියන දාසයක් අවශ්‍යයි කියන එක ඒ ව්‍යාපෘතිවල වාර්තාව සඳහන් වෙලා තිබෙන. එතකොට ඒ කළුගල් ලබා ගැනීම නිසා සුවිශාල වශයෙන් වෙච්ච පාරිසරික හානි තිබෙනවා. එසා දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යාපෘතියට එක්ල වෙච්ච මහා ජනතා විරෝධය, දීවර ජනතාවගේ විරෝධය, කළුගල් කඩන ප්‍රදේශවල මිනිස්සු මුණ දෙන අර්බුද නිසා මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ ව්‍යාපෘතිය තාවකාලික නතර කළා. පාරිසරික ඇගයීම් වාතාවක් කරනවා කියලා. ඊට පස්සේ කරු කතානායකතුමනි පාරිසරික ඇගයීම් වාතාවක් කළා. අද අපිට බරපතල සැකයක් තිබෙනවා ඒකත් හරියාකාරව කරාද කියලා. නමුත් දැන් වෙලා තියෙන දේ තමයි ඒ පෝට් සිටි ව්‍යාපෘතියට විශාල වශයෙන් ගල් කැඩීම් සිද්ධ වෙනවා කොළඹ දිස්ත්‍රික්කෙ රටේ ප්‍රධාන ස්ථාන 11කින්. ඒ නිසා මහා බරපතල පාරිසරික අර්බුද ඇති වෙලා තිබෙනවා. මහබතුමාට එකක් ගැන තමයි කියන්න උත්සාහ කරන්නේ. විශේෂම කාරණේ ගත්තොත් එහෙම දැන් මා සතෝ තිබෙනවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට තිබෙන අංක 439 අංක 439 දිද්දෙනිය උතුරහා දකුණ ග්‍රාම නිලධාරී වසම්හා අංක 440 නෙළුවත්තුඩුවහා අංක 443 සී කියන ඉහළ දංවැල්ල හංවැල්ල කියන ග්‍රාම නිලධාරී වසම්. ඒ කියන්නේ කරු කතානායකතුමනි වර්ග කිලෝමීටර් 2ක වගේ ප්‍රදේශයක ගල්කොරි 12ක් පිටවලා තිබෙනවා. මේ 12ම කරන්නේ පෝට් සිටි ව්‍යාපෘතියට සමාන අවශ්‍ය කරන ගල් සම්පාදනය කරන. දැන් මේකෙන් වෙලා තියෙන දේ තමයි මේ ඉතා කුඩා ප්‍රදේශයක මේ ගල්කොරි 12ක් කටයුතු කිරීම නිසා මේ ප්‍රදේශයේ තිබෙන ඔබතුමා දන්නවා ඒ ප්‍රදේශයේ තිබෙන මේ කඳු නිකන් ගල් කොහෙවත් නැහැ. ගල් වලට උඩින් තියෙන පස්වල තියෙන ගස්. මේ කඳු තමයි මුලින්ම කපන්. කඳු වල තිබෙන ගස් ටික කපනවා. ඊට පස්සේ පස් ටික අයින් කරනවා. ඊට පස්සේ තමයි ගල් ටික කඩන්නේ. දැන් ඒ නිසා මේ හංවැල්ල කියලා කියන්නේ ඔබතුමා දන්නව ලබුගම කලටුවා ප්‍රදේශයේ කොළඹ දිස්ත්‍රික්කයේ එකම කඳු පන්තියදී. දැන් මේ කඳු තමයි දැන් මේ සමතලා කරන්නේ. මේක සරල දෙයක් නෙමෙයි. මම හිතන්නේ මේ අමැතිවරයා ජනාධිපතිවරයා අපි ජනාධිපතිතුමාට කියනවා ඔය මම දැක්කා අද උදේ ෆිල්ටරයක්ද කොහොමද විවෘත කරන්න කියලා තියෙනවා. ඔය ෆිල්ටර විවෘත කරනවා බලනට වඩා පරිසර අමාත්‍ය වශයෙන් මේ ප්‍රධාන පාරිසරික හානි වෙච්ච තැන් වලට යන්න. පාරිසරික හානි වෙච්ච තැන් වලට යන්න. ඒ නිසා මෙතන ගත්තොත් එහෙම කරු කතානායකතුමනි මේ ගල්කරු 12 බලපත්‍ර නීති උල්ලංඝනය කරගෙන ගල් බෝර ගහමින් ඊට පස්සේ එක එක ඒ අලුත් කම්ප්‍රෙෂර්ස් හොදාගෙන මේක අතිවිශාල පාරිසරික හානියක් කරනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒ ප්‍රදේශ ජනතාව මුණ දෙන පාස් විතරක් නෙමෙයි. ඔබතුමා දන්නවා මං දැක්කා අපේ ඉරාන අමතුමා කියනවා මේ වලාකුළු වැව උඩින් යනකොට වලාකුළු බිඳලා වතුර ගන්න තාක්ෂණයක් තියෙනවා කියලා. දරු කතානායකතුම එහෙම තාක්ෂණයක් තියෙනවා. අපි දන්නවා ඉමේල්ඩා මාකෝස්ගේ දුව කසාද බඳිනකොට වෙඩින් එක දවසේ වහින්න එනවා කියලා. ඒ වලාකුළු අයින් කරා ඒ මැනිලා වලින් වෙඩින් එකට ඩිස්ටර්බ් වෙයි කියලා. ඒ වගේම ඒ වස්සන්නත් පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ රට මේ වස්සන්න යන්නේ මරිච්චි කට්ටි වලට හරි හම්මන්තොට අර වහින්නේ නැති පැති වලට හරි වෙන කොහෙට හරි. දැන් ඔබතුමාලා හිතනවා ලෝකේ මේ අපේ රටේ තියෙන පාරිසරික ප්‍රශ්න තාක්ෂණයෙන් ගොඩදාන. තාක්ෂණයෙන් ගොඩදාන. ගරු කතානායකතුමනි මේක ආකල්පෙම වැරදි. ඒ කියන්නේ වැරද්ද කරනවා. කැලෑව කපනවා. හිරාන් නම මේ ඉරාන් නම තුමා කැලෑ කපන්න කියලා කිව්වේ නෑ. නමුත් ඔබතුමා ගත්ත තාක්ෂණික උදාහරණේ. මොකද මිනිස්සු හිතනවා ගස් ඔක්කොම කපලා තාක්ෂණයෙන් අපිට ගොඩදාලා දෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. ඒවා වැරදි මූල ධර්මය. ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ කඳු පන්තියේ පටන් ගන්නේ හංවැල්ලේ. ඒක තමයි ලබුගම කලටුවාව ජලාශයත් කොළඹ දිස්ත්‍රික්කයට දාලා ගන්න විශේෂම කොළඹ දිස්ත්‍රික්ක ලක්ෂ 12කට ආසන්න නගරේ ජල සම්පාදනය කරන්නේ මේ ජලාශවලි. ඒවට දාලා ගන්න වර්ෂාව ලැබෙන්නේ මේ ලබුගම කලටුවාව ප්‍රදේශයේ තියෙන කඳු පන්තිය නිසා. මොකද නිර්තදික මේ මූදෙන් එන හුලං ටික ගිහිල්ලා මුලින්ම ඒ වලාකුළු ගැටෙන්නේ ඒ කන්දේ ඒ කඳුවල. කඳුවල නිවන්තර නිසා තමයි කඳුවලින් තමයි වලාකුළු කූල් කරලා ගන්නෙ. දැන් සමහර අය හිතනවා වලාකුළු තිබ්බම ඇති කඳු ඕනේ නැහැ ගස් ඕනේ නැහැ කියලා. එහෙනම් ඔබතුමාට පුළුවන් නේ ලබුගම කලටුවාවේ හදන්න තට්ටු 35 50 බිල්ඩින්. එතකොටත් වලාකුළු වැඩිලා මේ වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි මේක එක්සත් ජාතික සංවිධානයේ මහා මණ්ඩලයේදී එක්තරා පරිසර විශේෂඥයෙක් මේක හරියට කිව්ව කොෆි අනන් මැතිතුමාට මොකද මේ මෝඩ තාක්ෂණික තර්කය ඒ කියන්නේ පරිසරය රකින්න නැතුව තාක්ෂණයෙන් අපේ ප්‍රශ්න විසඳයි කියන අදහස මම තාක්ෂණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒ පරිසර විද්‍යාඥක උදාහරණ මම කියන්න කැමති එතුමා ඇහුවා දැන් ඔබට වතුර ගන්න ඕන වතුර ගන්න ඔබතුමාට ලිඳක් තියෙනවා ලිඳ තියෙනවා ලිඳේ වතුර තියෙනවා දැන් වතුර ගන්නේ කොහොමද ගරු කතානායකතුමනි ලිඳ තිබුණත් ලිඳේ වතුර තිබුණත් වතුර ගන්න බෑ ඒකට බාල්දියක් අවශ්‍යයි ඒකට බාල්දියක් අවශ්‍යයි ගස් ඉටු කරන්න යන්නේ කාර්යභාරය කඳු වලින් ඉටු කරන්නේ කාර්යභාරය යන වලාකුල පාවලා යන වලාකුල සිසිල් කරලා ඇදලා ගන්න ඒ කඳු පද්ධතිය නිසා මම පරිසරය සම්බන්ධ පාඩමක් කරනව නෙමෙයි ඉතින් ඒ නිසා මම කියන්නේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන එකම කඳු පද්ධතිය තමුන්නාසලා නීල හරිත ව්‍යාපෘති යටතේ ඔබතුමාට කියයි මේක පටන් ගත්තේ පහුගිය ආණ්ඩුව කියලා ඔබතුමාල දැන් මේ කරනවනේ අතිශාල හානියක් මෙතන සිද්ධ වෙනවා මේ පාර්ලිමේන්තුවට කිලෝමීටර් 20ක් ඈතින් ඉතින් ඒ නිසා අපි දකුණේ තමයි වර්ග කිලෝමීටර් 2ක් ඇතුළේදී ගල්කොඩි 12ක් දාගෙන දවසකට ටිපර් රට 55කටයි අවසර තියෙන ඉරාන් ඇමතුමා ඔබතුමා විශේෂ බාර මම හිතන්නේ ඇමතිවරයාද කියලා මම හරි අවබෝධයක් නැහැ මට මම හිතන්නේ මුදල් ඇමති ආ ඔබතුමා නෙමෙයි රයිට් කොහොමද කවුරු හරි ඇමති කෙනෙක් ඇති කොහොමද ජනාධිපතිවරයා තමයි මේක කැබිනට් ඇමතිවරයා අපි වගකීමෙන් කියනවා දිනකට අනුමත කළ තියෙන්නේ ටිපර් 55යි 200ක් යනවා ඉතින් ඒ නිසා මා විශේෂම භූවිද්‍යා පතල් කාර්යංශයේ සභාපතිතුමාට මේ ජනතාව ඇති වෙන්න කියලා තියෙනවා සා අංකයකට අපි ඉල්ලා හිටනවා වහාම මේ බලපත්‍ර උල්ලංඝනය කරමින් මේ කටයුතු කරන මේ ටිපර් කාර්යෝ ගල්කොරි කාර්යෝ කියන එක නතර කරන්න ඊට පස්සේ බලපත්‍රයට අනුව වැඩ කරලා කොහොමද මේක සීනා කරන්න කියන එක තීන්දුව ගන්න මොකද මේක ඒ දිද්දනිය ප්‍රදේශයේ හංගල්ල ප්‍රදේශ ජනතාවගේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි මුළු කොළඹටම වතුර ලැබීම පිළිබඳ ප්‍රශ්නයක් බඩපත් වෙන නිසා ඒ වගේම කරු කතානායකතුමනි වරාය ව්‍යාපෘතිය නැවත පටන් ගන්නකොට ධීවර ජනතාවට වෙන හානි පිළිබඳව මිලියන 500ක් වෙන් කළා තියෙනවා අපි දන්නේව ලැබෙයිද කියලා හානි පූර්ණයට කියලා ධීවර ජනතාවට මිලියන 500ක් වෙන් කළා දැන් මා දැනගන්න කැමති මේ මහා පරිමාණ ගල්කොරි 11ක් වරාය ව්‍යාපෘතිය සඳහා දැන් පවත්කන යනවා ඒවායින් ඒ ප්‍රදේශයේ ජනතාවට සිද්ධ වෙන්නා වූ හානි පූර්ණය කරන්න වරාය ව්‍යාපෘතිය මුදල් වෙන් කළා තියෙනවාද කියලා. ඉතින් අපි ආණ්ඩුවට ජනාධිපතිවට කියනවා වහාම මේ ස්ථාන වලට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න මේ පරිසරය මහා පරිමාණයෙන් විනාශ කිරීම නතර කරන්න කියලා. ඊළඟට කරු කතානායකතුමනි මම ඔබතුමාට කියන්න කැමතියි මේක රටේ පරිසර වේදීන් නිරන්තර මතු කරන ප්‍රශ්නයක් තමයි දුම්බර අඩවියේ කරන මහා ඉඩම් මංකොල්ලේ. දැන් මේකට මේ පාරම්පරිකව මිනිස්සු පොඩි පොඩියට කරන දේවලුත් පටලකන තමයි මේ ව්‍යාපාරික මේක හංග ගන්න. ඒවායේ පාරම්පරිකව එන සාල් වගා කරපු මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් ඒවා මහා පරිමාණ ව්‍යාපාර වෙලා සමහර පුද්ගලයෝ අක්කර 10 15 කරනවා කැලේට රිංගලා. ඒකට මුවා වෙලා විශේෂයෙන්ම රජයට අයත් වතු යායවල් නකල් ආරක්ෂිතේ තිබෙන රජයට අයත් වතු යායවල් අද සාමාන්‍යයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි අක්තර 21000ක් පමණ විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීලා තිබෙනවා මේ පරිසරයට විශාල හානියක් කරන. මෙතෙන්දී අපි කියන ඕන ගරු කතානායකතුමනි දැන් මේ රක්ෂිත ප්‍රදේශ සහ දැන් සමහර අය කියනවා මේ කැලේ කැපෙන්නේ රක්ෂිතේ නෙමෙයි කියලා. නමුත් අපේ රටේ නීති හදලා තිබෙනවා රක්ෂිතය පමණක් නෙමෙයි රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශවලත් කළ හැකි කර්මාන්ත මොනවද යම්කිසි දෙයක් කරනව නම් කෙසේද කළ යුත්තේ කියලා අලුතෙන් පනවපු පාරිසරික නීති රාශියක් තිබෙනවා. හැබැයි ඒ සියල්ලම උල්ලංඝනය කරලා දේශපාලනඥයෝ අතයට සල්ලි අරගෙන මහා පරිමාණ සහ දූෂිත ව්‍යාපාරයන් වලට විවිධාකාර විදියට ඉඩම් ලබා දීලා තිබෙනවා. එකක් තමයි මේ නකල සංරක්ෂිත වනාන්තරයේ මායිමේ පිහිටි හෙයාපාක් වත්තේ අක්කර 900ක් පමණ මහා පරිමාණ කුකුළු ගොවිපලක් සඳහා ලබා දීලා තිබෙනවා. කුකුළු ඇති කරන්න මේ රක්ෂිතයක් අස්සේ. ඊළඟට සංරක්ෂිත වනාන්තරයේ මායිමේ පිහිටි රත්වත්ත වතු යාය ඒක රෝසතුරුවානා කයින්ද කැපීම සඳහා ලබා දීලා තිබෙනවා. මේ පරිසර වේදීන් ජනාධිපතිවරයාට යොමු කරපු ලිපියක කොටසක් මම මේ කියවන්නේ. මම දන්නා ජනාධිපතිවරයා මේවා කියවනවද කියලා. ඊට පස්සේ මැදවත්ත වතු යාය අක්කර 35ක් පමණ මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබා දීලා තිබෙනවා. ඒ සාකරු කතානායකතුමනි, මා ඔබතුමාට මතු කළේ මේ ආකාරයේ මේ දුම්බර අඩවිය තුළ අක්කර 21000ක් විවිධ පරිසරයට හානි කරන ව්‍යාපෘති සදා රජය ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ වයින් අපේ දුම්බර ප්‍රදේශය කියන්නේ ලංකාවේ තියෙන ඉතාම අධි සංවේදී පරිසර කලාපයක්. මහවැලිගඟේ පෝෂක ප්‍රදේශයෙන් 30ක් විතර තියෙන ඕකේ. ඒ නිසා ඒක විනාශ වුණාට පස්සේ මධ්‍යම කඳුකරේ දැන් තියෙනටත් වඩා පාරිසරික ප්‍රශ්න වැඩි වෙයි. ඊට පස්සේ මෙතනට අවිලා ආපදා කලමනාකරණය ගැන සාකච්ඡා කිරීමෙන් වැඩක් නැහැ. ඊළඟ කරුණ තමයි කරු කතානායකතුමනි, දැන් ආණ්ඩුව ඊටාම මේ ජනප්‍රිය වෙන්න දැන් පාවිච්චි කරන එක තර්කයක් තමයි මේ මොනවාද සූර්ය බලශක්ති ව්‍යාපාරය. සූර්ය බලශක්තිය සම්බන්ධ කිසිදු ගැටලුවක් නැහැ. ඉතා හොඳ දෙයක්. ඒක පුනර්ජනනීය බලශක්තිය, කාටවත් හානියක් නැහැ කියන අදහසින් තමයි මේක තියෙන්නේ. අපිත් මූලික ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න. නමුත් දැන් මොකද්ද කරු කතානායකතුමනි, ලංකාවෙත් ලෝකෙත් තෙන්නේ. අද වෙලා තියෙන දේ තමයි, මම ලෝක කතාව කියන්නේ නැහැ, මගේ වෙලාවත් එක්ක තරගයක් තියෙන නිසා. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ යෝජනා කළ තියෙනවා අලි කළමනාකරණ රක්ෂිතයක් හදන්න. මොකද හම්බන්තොට දිස්ත්‍රික්කේ විශාල වශයෙන් අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා. පසුගිය අවුරුදු දෙකක් ඇතුළතදී අලි ඇතුන් 18කුයි මිනිස්සු 9කුයි මැරලා තියෙනවා. මිනිස්සු අනාතලා තියෙනවා අලි විසින් විශාල වශයෙන් වගා විනාශ කරපු නිසා. ඒ නිසා මේ යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාලයක් තිස්සේ සාකච්ඡා කරලා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් අනුමත කරලා යෝජනා කරගත්ත භූමි ප්‍රදේශයක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ යෝජනා කරන භූමි ප්‍රදේශයේ පසුගිය කාලෙත් විවිධ වෙනත් ව්‍යාපෘතිවලට යෙදෙව්වා. දැන් තමුන්නාසලාව ඒවා නිවැරදි කරනවා. තමුන්නාසලා ඒවා නිවැරදි කරන්නේත් නැහැ. විතරක් නෙමෙයි, දැන් තමුන්නාසලා මොකද කරන්නේ? දැන් තමුන්නාසලා සූර්ය බල ශක්තිය හදන්න කැලෑ කපනවා. ඒ කියන්නේ කැලෑ කපලා ඒවයි සෝලා පැනල් ගහනවා. දැන් තමුන්නාසලාට මොකද්ද කියන්න ඕන නම? මම නම් ප්‍රමාණයක් මෙතන ඒ පැමිණිලි කරපු ලේඛනයේ තියෙනවා. තමුන්නාසලාට පුළුවන් මේ පිළිබඳව හොයලා බලන්න. දැන් බලන්න මෙහෙම විශේෂම ගත්තොත් එහෙම ඒ හම්බන්තොට සූර්ය බල මේ අලි කළමනාකරණ සඳහා යෝජනා කරන ලද ප්‍රදේශවල මෙන්න මේ ප්‍රදේශවල කළා තියෙනවා. මම ඒ හරියටම කියන්නම්. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ සමාගම් කීපයක නම් තියෙන, මට නම් අවශ්‍ය නම් කියන්න බලන්න. සමාගම් විසින් සූර්ය බල ශක්ති බලාගාර ඉදි කිරීම සඳහා තිස්සපුර බුරුතං කන්ද
පැහැදිලි කිරීම අවශ්‍ය වූ
ඇමතුමා, මම මේ නම් ටික කියන්න, ඊට පස්සේ ඔබතුමා බලන්න.
එතකොට මට හොයලා බලලා පරීක්ෂණයක් පවත්වන්න
කියන්න. මම කියන්නම් මේ පරිසර වේදින් ඉදිරිපත් කරපු පැමිණිල්ලේම විස්තර. මෙය වෙනුවට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිෂ්, අනෝචි, ෆානා, නැවිතාස් යන සමාගම් විසින් සූර බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර බුරුතංකන්ද ප්‍රදේශයේ වනාන්තර රක්තර 600ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් හෙලිපෙලි කර තිබේ. වල් සපුගල, දිවුල් පැලස, වැව් ඉහත්තාවේ අලි ඇතුන් ජීවත් වූ අක්කර 300කට වැඩි වනාන්තර භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් මෙලිපෙහෙලි කර මහා පරිපාලන සූර්ය බලශක්ති ගම්මානයක් ඉදිකර තිබේ. මෙම වැවහා ආශ්‍රිත ප්‍රදේශයේ අලි ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප්‍රදේශයේ මේ බලාකාර නිසා සියල්ල අහිමි වී ඇත. මෙයට අමතරව හිටපු ආරක්ෂකංශ ප්‍රධානීක වන, මම නම කියන්න ඕන නම් පුළුවන්, මහා ඔලිවර් රණසිංහ මහතා විසින් විවිධ පුද්ගලයන් ඉදිරිපත් කර වනාන්තර අක්කර හෙක්ටයාර 60ක් සූර්ය බලශක්ති ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කරගෙන තිබේ. එම ඉඩම් අතුරින් හෙක්ටයාර 40ක් සෙනෙක් ආයතනයේ සූර්ය බලාගාර ඉදිකිරීමට නීති විරෝධීව, සෙනෙක් ආයතනයට සූර්ය බලාගාර ඉදිකිරීම නීති විරෝධීව පවරා තිබේ. සාගර සෝලා බලාගාරට යාබදව බුරුතංකන්ද ප්‍රදේශයේ වනාන්තර අක්තර හෙක්ටයාර 20ක භූමියක් ඉවත් කර ඔලිවර් රණසිංහ මහතා විසින් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සිදු කර ඇත. මේ සියල්ලම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින්
මුලාසර් පැමිණුණ ඇත. තීරණ කාරක සභාවේ රැස්වීමක් 2:45 අපේ යෝජනා කරලා තියෙන මන්ත්‍රීරු ඉන්නවනම් ඒ අදාළ මන්ත්‍රීරුන්ට සහභාගී වෙන්න කියනවා.
ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි, ඇමතුමා මට ලොකු වෙලාවක් නැහැ, මට තව ඉෂුස් දෙකක් කියන්න තියෙනවා, ඔබතුමා විනාඩියෙන් කියන්න. හරි,
ගරු මන්ත්‍රීතුමා, අපි කිසිම රක්ෂිතයක් කපලා කිසිම ආරක්ෂිත ප්‍රදේශයක් කපලා සූර්ය බලාගාර ඉදි කරන්නේ නැහැ. ඔය ඔබතුමාර මුලින් සඳහන් කරපු සමාගම් වලට මේ රටේ සූර්ය බලාගාර ඉදිකිරීමට අවසරයක් නැහැ. ඔබතුමා අක්කර 600ක් ගැන කිව්වනේ. අක්කර 600ක් සඳහා කිසිම අවසරයක් මේකට දීලා නැහැ. ඒක බොරුවක්. ඒ වෙන මොකක් හරි පරමාර්ථකයකට කරන්නේ. අර ඔබ දෙවනුව සඳහන් කරපු ඔලිවර් රණසිංහ සහ ඉන්පස්සේ තවත් සමාගමක් සඳහන් කරා. ඔවුන්ට බලපත්‍ර තිබෙනවා. නමුත් ඒ බලපත්‍රවල නීත්‍යානුකූල භාවය ගැනත් ගැටලු තිබෙනවා. ඔබතුමා මට ඔබතුමාට ලැබෙන දින ප්‍රතිසමයේ කොපියක් දෙන්න. මම මේ පිළිබඳව විස්තරාත්මක පරීක්ෂණයක් කරනවා. සමහර විට වෙන පරමාර්ථයකට මේ සූර්ය බලාගාර බව සඳහන් කරමින් ඔය අක්කර 600 එලි කරනවා විය හැකියි.
විමල් මන්තුමා කියපු එකේ වල්සපුගල කියන තැන මේ වෙනකොට කන්ස්ට්‍රක්ෂන් පවා කරගෙන තනිකරම ඔය කියපු ආකාරයේ කැලෑ සුද්ධ කරලා මම දන්නේ කම්පැනි එක මොකද්ද කියලා මේ වෙනකොට කන්ස්ට්‍රක්ෂන් කරන ඔය අලි කර්මනාකරන කලාපය කියලා අඳුරගෙන තිබිච්ච මහවැලි ඉඩමක
ඒ සම්පූර්ණ විස්තර දෙන්න අපි අමාත්‍යාංශය තුල පරීක්ෂණයක් පවත්වමු මේ පිළිබඳව ඒ කියන්නේ රක්ෂිත කැලයක් නම් කොහොමත්ම කපලා සූර්ය බලාගාර හදාගෙන දෙන්නේ පැහැදිලි.
දරු කතා සභාපතිතුමනි මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා උතුමායි ප්‍රදේශයට සම්බන්ධ මන්ත්‍රීතුමෙක් නිසා මට වඩා ප්‍රදේශ ගැන අවබෝධයක් තිබෙනවා. ඔබතුමාලා මේක බලලා මේක මොඩ වැඩ කැලෑ කපලා සෝලා පැනලා ගහන්නේ මොන රටේද? ඉතින් ඒ නිසා එක හොල බල. ඊට පස්සේ කරු කතානායකතුමනි සභාපතිතුමනි තවත් විශාල ජනතාවගේ උනන්දුව දාල්වන ප්‍රශ්නයක් තමයි මේ විල්පත්තු වනාන්තරයේ තිබෙන ප්‍රශ්නේ. මම මුලින්ම කියන්න කැමති කරු කතානායකතුමනි සභාපතිතුමනි විල්පත්තුව කපන දූෂිත ජාතිවාදී දේශපාලනඥයන් බේරගන්න ඕනේ. ඒ වගේම විල්පත්තුව සුරකීමේ සටන ඒ වගේම දූෂිත ඒ වගේම ජාතිවාදී දේශපාලනඥයන් බේරගන්නත් ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ විදියට විල්පත්තුව රැකගැනීමටත් අපි කැමතියි. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාවගේ ජීවත් වීමේ අයිතියත් අපි එලෙසම පිළිගන්නවා. ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ප්‍රතික්ෂේප කරලා විල්පත්තුව රකින්න කියලා අපි කියන්නේ නැහැ. හැබැයි ඒ මුස්ලිම් ජනතාවගේ ජීවත් වීමේ අයිතියට මුවා වෙමින් එතන කරෙන්නා වූ වන විනාශය අපි හෙලා දකින්න. ඒ වගේම තමන්ගේ ගමේ කැලෑව කපනවා. දැන් මම කිව්වේ මේ හංවැල්ලේව කපනවා. කොහෙද සපුගස් කොහෙද හම්බන්තොට කපනවා. ඊට පස්සේ හැමතැනම කපනවා. තමන්ගේ ගමේ තමන්ගේ ප්‍රදේශයේ කැලෑව කපනවා. රක්ෂිතය කපනවා. ඒක ගැන මුකුත් කරන්නේ නැහැ. ඒක ගැන වචනයක් කියන්නේ නැහැ. හැබැයි විල්පත්තුවේ ප්‍රශ්න කරේ තියාගන්නවා. ඒ මුස්ලිම් ජනතාවට තියෙන විරුද්ධභාවය නිසා. අපිට පරිසර ප්‍රශ්න වල ජාතිවාදයක් නැහැ. අද විල්පත්තු සටන දිනන්න බැරිලා තියෙන තේකයි. මුස්ලිම් ජනතාවගේ ජීවත් වීම ඇතිය ප්‍රතික්ෂේප කළා තමයි ගරු සභාපතිතුමනි බොහෝ අය විල්පත්තු ප්‍රශ්න කතා කරන්නේ. ඒ නිසා අපිට එහෙම නිපාතාවක් නැහැ. ඒ නිසා අපි මීට ගණන අවස්ථා ගණනාවකත් අපි මේ ප්‍රශ්නේ කතා කළා. කරුණාකර අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් විල්පත්තුව රකගැනීමේ ප්‍රශ්නය ජාතිවාදයෙන් පුරවන්න හදන්න එපා. ඒතරේ ප්‍රශ්නේ ඉඳන්න බෑ. ඒ ප්‍රදේශයේ පාරම්පරිකව ජීවත් වුණු ඒ ප්‍රදේශයේ යුද්ධය නිසා අවතැන් වෙච්ච මුස්ලිම් ජනතාවට දෙමළ ජනතාවට සිංහල ජනතාව ඉන්නවා නම් ඒ සුළු ප්‍රමාණයකට හරි ඒ ජීවත් වීමේ අයිතිය පිළිගනිමින් තමයි අපි විල්පත්තු ප්‍රශ්නේ කතා කරන්නේ. ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා විල්පත්තු ප්‍රශ්නේ පිළිබඳව තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මේ පිළිබඳව රජයේ නිල ලේඛනයක් නැහැ. මොකද්ද විල්පත්තු වෙන්නේ කියලා නිල ලේඛනයක් නැහැ. දැන් මේ මා උපුටා දක්වන අදපුවත්පත 2018 ජනවාරි 4 වෙනිදා ඉඳන් නිකුත් කරපු විල්පත්තු රක්ෂිතයේ අවභාවිතය ගැන විශේෂ විග්‍රහණ වාර්තාව. එසම මා ඒ පත්‍රයේ දාලා තිබුණේ විග්‍රහණ වාර්තාවේ මූලික සාරාංශය මා එය පදනම් කරගෙන තමයි මේ කරුණු කියන්නේ. එතන විල්පත්තුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විල්පත්තුවේ වන විනාශය පිළිබඳව විල්පත්තුවේ ඉඩකඩම් නැද කැලෑ වෙන කිරීම පිළිබඳව පදිංචි කිරීම පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ තිබෙන සීමාව ඇතුළත කරන ලද විගණන වාර්තාවක් තිබෙනවා. අපි පාර්ලිමේන්තුව වශයෙන් විගණකාධිපතිවරයාගේ ලේඛන අපි පිළිගනු ලබනවා සාමාන්‍යයෙන්. මොකද විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට කටයුතු කරන්න ආණ්ඩුවට නෙමෙයි. ඒ නිසා මොකද්ද මේකේ තත්ත්වය? මේක ඉතා පැහැදිලිව මම වෙලාව නැති නිසා මම කොම කියන්න යන්නේ නැහැ. මේක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මොකද්ද? ඒක තමයි මා විගණන වාර්තාවේ නිගමනය මම කියන්නම්. 2012 මැයි 21 දින ඇති අංක 1759 දෙක හොඳයි. දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් විලත්ති කුලම් රක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශිත පත් කර ඇති වනාන්තරයෙන් අක්කර 650ක කොටස පුද්ගලයන් පදිංචි කිරීම සඳහා වන රක්ෂක විසින් නිදහස් කර තිබුණද එය පවතින නීතිය අනුව පටහැනි බවට නිගමනය කරනු ලැබේ. දෙදස් දොලහ ගැසට් එක නීති විරෝධී කියලා විගණකාධිපතිවර නිර්දේශ කරනවා. එක දෙක රක්ෂිත වනාන්තරයේ කොටස් හෙළිපෙළි කිරීමෙන් සිදුවිය හැකි පාරිසරික හානිය සම්බන්ධයෙන් පවතින නීතියට අනුව පාරිසරික බලපෑම් පිළිබඳ ඇගයීමක් EIA එක කළ යුතුවද එසේ සිදු නොකර තිබූ හේයින් වනරක්ෂිතර සිදු හා ඉදිරියේදී සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර නොතිබූ බව නිගමනය කරනු ලැබේ. දෙවනි නිගමනය. තුන්වැනි එක රක්ෂිත වනාන්තරය තුළ ඉදිකළ නිවාසවල පදිංචි කිරීමේ තත්ත්වය සහ පවුල් සඳහා වෙන්කල බිම් කට්ටිවල දීර්ඝකාලීනව නිවාස ඉදි නොකිරීම සැලකිලට ගැනීමේදී ඉඩම් නොමැති අවතන් වූ පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබූ බවට නිගමනය කරනු ලැබේ. අවතංගිච්ච මිනිසුන්ගේ ප්‍රශ්නය ගසා කෑමකට ලක් වෙලා තිබෙනවා කියන එක තමයි නිගමනය කියන්නේ. අවතංගිච්චට ඉඩම් දෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ. මා පුන පුනා කියන මොකද මේක ජාතිවාදී ස්වභාවයක් තියෙන නිසා මේ ප්‍රශ්නේ. ඊට පස්සේ උතුරුනහිර යුද්ධයේ නවතැන් වූ තම ඉඩම් අහිමි පවුල් වලට පෙර පරිදි මුල් ඉඩම් ලබා දීම ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන අරමුණ වුවද එයට පටහැනිව ඉඩම් අහිමි නොවූ එහෙත් ඔවුන්ගේ දෙවැනි හා තුන්වැනි පරම්පරාවල පවුල්වලට ප්‍රමාණවත් ඉඩම් නොමැති බවට කරුණු දක්වා මෙම වනරක්ෂිත ඉඩම් ලබා දීමේ කැරමුට පටහැනි බව නිගමනය කරනු ලැබේ. ඊට පස්සේ ගරු කතාන සභාපතිතුමනි, ඔබතුමත් මේ මන්නාරම් දිස්ත්‍රික්කය මට වඩා ඔබතුමා මේක දන්නවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කය ගැන මම කියන්නේ මොකද්ද මේ ස්ථානීය පරීක්ෂණය මොකද්ද මේ කියන්නේ? ස්ථානීය පරීක්ෂණයෙන් කියනවා මෙහෙම. පොදු නිරීක්ෂණ විලයත්තිකුලම් රක්ෂිත වනාන්තරයේ නක්කර 650ක භූමිය හෙළිපෙහෙළි කිරීමට පදනම් වූ කරුණු සහ ඒ සම්බන්ධ නිරීක්ෂණ. එක විලයත්තිකුලම් පළවෙනි එක ගත්තොත් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට 650 නිදහස් කරන්න බලයක් නැහැ කියන එක. දෙක ඊට පස්සේ මොකද්ද කියන්නේ? පවුල් 160ක් සඳහා නිවාස ඉදි කිරීම සම්පූර්ණ කර තිබුණද පදිංචි වී නොමැති පවුල් සංඛ්‍යාව 33ක් වී තිබිනි. අර්ධ වශයෙන් ඉදි කර ඇති නිවාස සංඛ්‍යාව 131කි. නිවාස සකස් කර නොමැති නමුත් එලිපෙහෙලි කර තිබූ ඉඩම් කට්ටි ගණන 706කි. එසේ වුවද 2017 ජනවාරි 23 වෙනිදා කරන ලද ස්ථානීය පරීක්ෂාව අනුව ඉදි කර ඇති නිවාස 160න් 10% පමණ නිවාස ප්‍රමාණයක් පමණක් පදිංචි වී සිටින බව තහවුරු විය. 2013 වර්ෂයේ බෙදාවෙන් කර තිබූ ඉඩම් කට්ටිවල පදිංචි වීම ඊට අසතුටුදායක තත්ත්වයක තිබූ අතර එයනෝ සත්‍ය වශයෙන්ම ඉඩම් අහිමි වූ අයට බිම් කොටස් ලබා දී තිබුණේද යන්න ප්‍රශ්නකාරී වී තිබුණි. ග්‍රාම නිලධාරීන් සමග විගණන නිලධාරීන් 2017 පෙබරවාරි 28 මාර්තු 1 සහ මාර්තු 2 දිනයන්දී නැවත ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර නැවත පදිංචි කළ අයගේ පවුල් 44ක නිවාස වසා දමා තිබුණි. එයින් නිවාස 41ක දීර්ඝ කාලයක් සිට පුද්ගලයන් පදිංචි වී නොතිබුණි. නවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් මහිමි අවතැන් වූ පවුල් වලට උවද ඉඩම් ලබා දී තිබුණු පුද්ගලයන්ට යුද්ධය නිසා ඉඩම් මහිමීමක් සිදුව නොතිබුණි. ගරු ඒ නිසා ගරු සභාපතිතුමනි, මම ඉතා පැහැදිලිව කියන්නේ, හොඳයි මම විනාඩියක් ඇති වෙයි. ඒ නිසා මම ඉතා පැහැදිලිව ඉල්ලා සිටිනවා අපි ආණ්ඩුවෙන් සහ පරිසරවේදීන්ගෙන් මේ පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ මැති අමාත්‍යවරුන්ගේ ඔබතුමාත් එහෙම කෙනෙක්, ඔබතුමා ඒකේ ප්‍රධානියා, ඒ දිස්ත්‍රික්කයේ සාපි කරුණාකලිල්ලා සීනේ මේ විල්පත්තුවේ ඉඩම් මහවෙච්ච මුස්ලිම් ජනතාවක් ඉන්න LTT සංවිධානයේ ඒගොල්ලන් ගහලා පැන්නුවා 1990. ඒක සත්‍යයක්, ඒක ෆැක්ට් එකක්. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ මිනිස්සු එහෙ ජීවත් වුණා නම් ඒගොල්ලන්ගේ දරුවන්ටත් එහෙන් ඉඩම් ලැබෙනවා. ඒකත් ඇත්ත. නමුත් ගරු සභාපතිතුමනි, එම தත්ත්වය පාවිච්චි කරමින් අතිවිශාල වශයෙන් කැලෑ හෙලිදාව කළ තියෙනවා. කැලෑ හෙලි කරද්දි කියනවා මේක විල්පත්තුව නෙමෙයි කියලා. නෑ, විල්පත්තුව නෙමෙයි වෙන්නත් පුළුවන්. නමුත් විල්පත්තුවට ආසන්නයේ තිබෙන වනාන්තර තත්පර 10ක් දෙන සභාපතිතුමා, වනාන්තර ආසන්නයේ තිබෙන ප්‍රදේශ, වනාන්තර ආසන්නයේ ප්‍රදේශවලටත් පරිසර නීති තිබෙනවා. ඒවත් ඕන ඕන දේවල් කරන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් බලපෑම් කර කියාසෙන්නවා මේක ජාතිවාදයේ පැත්තක දාලා කරුණා කරලා මිනිසුන්ට පදිංචි වෙන්නත් දීලා අපේ රටේ දරුවන්ට අනාගතය වෙනුවෙන් මේ වටිනා වනාන්තරය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන නීතිමය පියවර ගන්න කියලා ස්තුතියි ඔබතුමාට.
කරු වාසුදේව නානේ,
මේ දැන් මට ලැබුණු තොරතුරක් මම මේ සභාව ඉදිරියේ පළමුවෙන්ම තියන්න කැමතියි. මේ අද සාකච්ඡා වෙන පරිසරයට අදාළ නීති අර්ථේ ඒ තමයි ආපදා කටයුතු අමාත්‍යාංශයෙන් ඇමතිතුමා අද ගියා රත්නපුරේ සාකච්ඡාවකට. එහිදී නිලධාරීන් කිව්වා අපට උරු 101ක් ඕන, 101ක් 102ක් පමණ ඕන මේ සානාධාර බෙදන්නත්, මේ මිනිස්සු කොටු වෙලා ඉන්න තැන්වලට ළඟා වෙන්නත්, මෝටර් බෝට් වලින් යන්න බෑ. මොකද ඒවයි ගැඹුරු මදි. ඒ හරි ජලගල්ම තියෙන හරි. ඉතින් මේ හිගය එක්කලා කොහොමද මේ ගංගාතුර තත්ත්වයට මුහුණ දෙන්නේ? දැන් මුදල් ඇමතිතුමා කිව්ව ඕන තරම් සල්ලි දෙන්න. දැන් පහුගිය අවුරුද්දක් තිස්සේ මේ ඔරු ඉල්ලනවා රත්නපුරේ. අවුරුද්දක් තිස්සේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඔරු 20ක් ඔරු 10ක් ඔරු 15ක් වශයෙන් ඉල්ලනවා. නමුත් මේ අවුරුද්දක් තිස්සේ මේවා ලැබුණේ දැන් මේ ගංගාතුර ගන්නකොට ඕන තරම් මුදල් වියදම් කරන්න කියනවා. දැන් අඩු ගානේ මේ මීගමුවේ තියෙන ඔරු ඕන තරම් ඒවවත් කුලියට අරගෙන මේ රත්නපුරේට වමන ඔරු ටික බෙදා දුන්නේ නැත්නම් මේ හදන කෑම ටික බෙදන්න බෑ. මිනිස්සු බඩගින්න ඉන්නේ ඒ කොටු වෙච්ච තැන්වල තිබෙන ඔරු ටික මදි. ඉතින් මේ තත්වය කතා කරන්න තමයි අපි ඉල්ලුවේ මේ ජලගැල්ම ගැන මේ ගංවතුර ගැලීම ගැන විවාදයක් මේ හදිසි තත්වය ගැන. නමුත් ආණ්ඩුව කල්පනා කරන්නේ මේක වැදගත් කියල්. මේක හරි කනගාටුදායක තත්වයක්. වෙන මෙවැනි අවස්ථාවක් ආපුවාම හදිසි තත්වයක් තියෙනවා රටේ. අපි අනිත් ඒවා පැත්තකින් තියලා මේක විවාදයට ගන්නවා. එතකොට මන්ත්‍රීවරු ඔක්කොම තම තමන්ගේ ප්‍රදේශවල අධ්‍යක්ෂ අනුව තොරතුරු දෙනවා. ඒවා ඔක්කොම ඇමතිවරු සැලකීමට ගන්න පුළුවන්. දැන් මේ මගේ තොරතුර මේ දුන්නේ නිසා තමයි ඇමතිවරුන්ට මේව සැලකීමට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම නැවතත් ඉතාමත්ම වමනාවෙන් ඉල්ලා හිටනවා මේ ඔරු කුලියට අරගෙන වහාම රත්නපුරයට යවන්න කියලා. නිකම් මේ මෙතන මුදල් වියදම් කරන පම්පෝරි කතා නිකං කිය කිය ඉඳලා වැඩක් නැහැ. ඊළඟට මම කැමති මේ පරිසරය හා මිනිසා අතර හැමදාම සම්බන්ධයකුත් තියෙනවා ගැටුමකුත් තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. නමුත් අපි මේ පරිසරය ජෛව පද්ධතිය විශාල පරිහානියකට යන වෙලාවේ මේ ගැන අවදි වෙලා මේ මුළු ලෝකයේම අද උත්සාහ කරනවා පුළුවන් තරම් සංරක්ෂණය කරන්න. මේ වෙලාවේ තමයි අර ඇමරිකාවේ ඉන්න නායකයා පැරිසියේ ගිවිසුමෙන් පවා අස් වෙලා තියෙන්නේ. පරිසරය සංරක්ෂණය කිරීමේ සම්මුතිය ගිවිසුමෙන් අස් වෙලා තියෙනවා. එයා කියනවා මේ කාබන් විමෝචනයෙන් නෙවෙයි මේ රටේ විපර්යාස ලෝක විපර්යාස දේශගුණයට ඇති වෙන්න කියලා. එයා විද්‍යාඥයෝ කුලියට අරන් කියවොත්. ඉතින් ඒ නිසා අපේ මම එනවා දැන් අපේ පළාතේ ජනපැවැත්ම ගැන මිනිස්සු දස දහස් ගාණක් සම්ප්‍රදායිකව උදැල්ලෙන් කූඩෙන් ගඟේ යටට ගිහිල්ලා වැලි අරගෙන ඇවිල්ලා ඒ වැලි හොදලා දලං කෑලි වටිනා අර්ධ වටිනාකම් ඇති මැණික් කැට අරගෙනලා ඔවුන් ජීවිකාව කරගත්තා. එහෙම සුළු මැණික් ව්‍යාපාරියට විශාල ප්‍රයෝජනයක් වුණා. සුළු මැණික් ව්‍යාපාරය මැණික් පොරවල් වල ඒ මැණික් තමයි හුවමාරු වෙන්නේ. ඒ මගින් විශාල සංඛ්‍යාවක් යපුණ මේ කර්මාන්තයෙන්. නමුත් දැන් මේක සපුරා තහනම් කළා තියෙනවා. දැන් මේ පිළිබඳව අපි ජනාධිපතිතුමාට කරුණු කිව්වා කීප වාරක්. මේ දස දහස් ගාණක් ජීවත් වුණු මේ සම්ප්‍රදායික ජීවනෝපායට ඉඩ ලබා දෙන්නේ කියලා. මේකෙන් ගඟට හානියක් වෙන්නේ නැහැ. ඉවුරට හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ මේකට මුවා වෙලා යන්ත්‍ර දැම්මොත්, සකර යන්ත්‍ර දැම්මොත්, එහෙම නැත්නම් වෙනත් යන්ත්‍ර දැම්මොත්. ඉස්සර වෙන්දේසි කරා ගඟේ කොටස්. වෙන්දේසි කරපුවාම විශාල යන්ත්‍ර සූත්‍ර දාලා ගඟ විනාශ කළා. දැන් මේක මිනිස්සු දී යට ගිහිල්ලා කූඩේට වැලි ටිකක් පුරවගෙන උඩට ඇවිල්ලා ගඟේ දිම බලනවා යම් දලං කෑල්ලක් මැණික් කැටයක් තියෙනවාද කියලා. නැත්නම් ඒ වැලි ටික ආපහු ගඟටම යනවා. ඉතින් මේ විදිහට මේ මැණික් ගැනීම අතද බැලීමක් කළා මිනි කිරුල කියන වැඩසටහන යටතේ. එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ගත්තා. අඩු ආදායම් ලබන මිනිස්සුයි සුළු මැණික් ව්‍යාපාරයේ ඒකාබද්ධ කළා. ඉතාමත්ම ප්‍රයෝජනවත් ආර්ථිකයට ප්‍රයෝජනවත් මැද සුළු හා මධ්‍ය පරිමාණ නැත්නම් කුඩා හා සුළු පරිමාණ ජීවනෝපායක යෙදෙන මිනිස්සුන්ට විශාල පිහිටක් ඒ මගින් ලැබුණා. අද මේක සපුරා තහනම් වෙලා මිනිස්සු අනාථ වෙලා සුළු මැණික් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන මේ තත්ත්වය යටතේ මම බැලුවා මොකද මේක හේතුව කියලා. බලනකොට එක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ අංක 18 උපඡේදය 1 යටතේ මේවා ආණ්ඩුවට අයිති බිමක තිබෙන මණික්වල වටිනාකම වෙන කාටවත් දෙන්න බෑ කියලා. දැන් අපි ඒකට රාජ්‍ය භාගය දෙන ක්‍රමයකට අපි යෝජනා කළා. දැන් ඒ වගන්තියේ තියෙන බලපෑම අනුව මේකට ඊට දෙන්න බැරි නම් ඊළඟට කරන්න තියෙන්නේ ඇමතුමාට අලුත් වගන්තියක් එකතු කරන්න. දැන් මේ බොහෝ දේවල් වල එනවා ඒක. ඊට වගන්තියේ කෙසේ සන්නන් වී තිබුණද මෙන්න මේ අනුව ක්‍රියාත්මක කළ හැකිය කියලා වගන්තියක් එකතු කරන්න. රාජ්‍ය භාගය එකතු කරන්න ක්‍රමයක් තියෙනවා. අඩුම වෙන්දේසි වටිනාකම අඩුම ලාංසුව බලලා ඒ අඩුම ලාංසුවේ ප්‍රමාණය රාජ්‍ය භාගය ඇටියට ඒ සමූහයගෙන් එකතු කරගන්න පුළුවන්. මේක සාමූහික ක්‍රමයට මේ වටිනා මණික්කට ගඟ පතුලෙන් හොයාගැනීමේ ක්‍රමයක් මේ තියෙන්නේ. මේක රත්නපුරයට ආවේනිකයි. ඒ නිසා මේ රත්නපුරයේ අනාථ වී ඉන්න විශාල ජනතාවට එදා අපේ ආණ්ඩුවට දේශානයක් දුන්නේ අනියම් ලෙස අවසර දුන්නා. නීතියෙන් ඒවා කළ නොහැකි වුණත් අනියම් ලෙස අවසරයක් දුන්නා. මේ විදිහට උදැල්ලෙන් කූඩෙන් පමණක් මැණික් ගැරීමට ගංගපත්තුලේ මැණික් ගංගපත්තුලේ වැලි හෝදා බැලීමට තියෙන අයිතිය එහෙම නැත්නම් ගංගේ දොලේ බැහැලා වැලි හෝදලා මැණික්කට හොයා ගැනීමේ අයිතියට ඉඩ දීලා මිනිස්සුන්ගේ ජීවිතයට විශාල සහනයක් සැලසුවා. අන්තිමට දැන් මේක නීතිය ආරස් වෙලා තියෙනවා. මේ නීතිය වෙනස් කිරීමට ඇමතිවරයා අවශ්‍ය පියවර අරගෙන ක්‍රියා කරනවා ඇත්තයි කියලා මම විශ්වාස කරනවා. මම මේ ගැන ජනාධිපතිතුමාට ලියුමක් ලිව්වා. මේ සියලු විස්තර දාලා ඒක මම සභාගත කරනවා මේ අවස්ථාවේ. මගේ කතාවේ කොටසක් හැටියට මේ හන්සාඩේකට ඇතුළත් කරන්නේ කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. ඊළඟට අද ජලවිදුලි බලාගාර මේ අපි කවුරුත් දැන් කතා කරා මේ බලශක්තිය ගැන. ඒකට වමනා කුමන විදිහේ බලාගාරද කියලා මගේ වෙලාව විනාඩි 10යි තියෙන්නේ. විනාඩියක්වත් ගන්න එපා, තප්පරයක් විතරක් ගන්න. දැන් තප්පරේ පව් වෙලා.
Honorable Minister,
ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා අගුල් 10යි තියෙන කියලා. ගරු මන්ත්‍රීතුමනි, රත්නපුරේට මේ වෙනකොට අගුල් 66ක් දැනට ක්‍රියාත්මකයි.
අගුල් 66ක් මදි. තව අගුල් 100 ගානක්
ඕනේ. ඉන්නේ ඉන්නේ මේ කියනක ඉන්නේ ඉතින්. තව අගුල් 26ක අවශ්‍යතාවය අද ගරු ඇමතුමා ගියාම සඳහන් කරලා තියෙනවා.
102.
අගුල් 66ක් ගරු මන්ත්‍රීතුමා එහෙ තියෙනවා. අගුල් 26ක් අද දවසේ යවන්න.
වැරදි. අගුල් 102ක්.
ඔත මම මේ වගකීමෙන් කියන්නේ
ගරු මමත් වගකීමෙන් කියන්නේ.
ගරු මන්ත්‍රීතුමා මම වගකීමෙන්
කියන්නේ. දැන් කතාවේ වැඩක් නැහැ.
අගුල් 66ක් දැරලා
දැන් අවශ්‍ය අගුල් 26 යවන්න. අගුල් 26 යවන්න.
ලටක් අපි ගාව ස්ටෑන්ඩ් බයි තියෙනවා.
අගුල් 26 ස්ටෑන්ඩ් බයි කියලා වැඩක් නැහැ. දැන් අපට ඔරු ඕනේ කුරුවිට. ඔරු ඕනේ රත්නපුරේ. ඔරු නේ. අඟුල් නේ. තමුන්නාසේලා අවුරුද්දක් එකර ගෑවා. අවුරුද්දක් කිස්සේ මේවා ඉල්ලනවා. අවුරුද්දක් කිස්සේ ඉල්ලනවා.
දිස්ත්‍රික්
මට බාධා කරපු නිසා මට විනාඩි කීපයක් වෙනුවෙන් දෙන්න. මේ මෙච්චර විපතක් විනාශයක් වෙලා තියෙද්දි, මෙච්චර ඔරුවමනා වෙලා තියෙද්දි, අවුරුද්දක් තිස්සේ ඉල්ලුම් කළා තියෙද්දි, දැන් ඇවිල්ලා වර වෙලා අපේ මේක අතුල්ලන්න එනවා මූණේ. තමුන්නාසේලා මේවට වන්දි ගෙවාවියේ. දැන් පෞගිය පළාත් පාලන ඡන්දේ ගෙව්වා. දැන් ඊළඟට මං කියාගෙන ආවේ මේ බලාගාර ගැන. මේ කුඩා විදුලි බලාගාර වලින් ඔක්කොම නිපදවන්නේ මෙගවට් 360ක්. ඒ 360 අපට වමනා කරන මෙගවට් 2000යි 3000යි අතර, 2500යි 3000යි අතර මේ අතිවිශාල ප්‍රමාණයක් දාසුළු ප්‍රමාණයක්. නමුත් මේ වෙනුවෙන් අපි කැප කරන්නා වූ අපේ භූදර්ශනය, අපේ දර්ශනීය සුන්දරත්වයේ තියෙන දියඇලි, ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන ගංගාවල් වල දොළපාරවල් වල ජලය මේවා අද ඔක්කොම අවහිර කරමින් තමයි මේ අද විදුලි බලාගාර පවත්වාගෙන යන්නේ. තියෙන කුරුගඟ එරත්නේ කුරුගඟ සිරිපාද අඩවි ඉඳලා එන මේක දැන් වෙනකොට කුඩා ජල විදුලි බලාගාර 3ක් දාලා දැන් 4වෙනි එකකුත් දාන්න හදනවා. වතුරේක කාලෙට මේ ගඟේ වතුර නැ මිනිසුන්ට නාන්න. මේ විදිහට කුඩා ජල බල විදුලි බලාගාර තව තවත් සවිකරොත් මේ ගංගාවල් සම්පූර්ණයෙන්ම වියලි කාලයේදී නැති වී යන තත්ත්වයක් මතුවෙනවා. ඒ නිසා මේ ගැනත් තව එක තියෙනවා ලොකු විවාදයක්. ගල්ලංගුරු බලාගාර අපි භාරගත යුතුද නැත්නම් අපි පිරිසිදු බල බලාගාර නැත්නම් බලශක්තිය නිපදවන පිරිසිදු ක්‍රමවලට ආයුතුද කියලා. මේක මේ තර්කයක් විතර්කයක් හැටියට ගන්න එපා. අපිට මේකේ කරන්න තියෙන්නේ ගිහිල්ලා බලන්නයි වෙලා තියෙන විනාශය. මේ නොරොච්චෝලේ හදන කාලේ මේක හදන්න එපයි කියපු විරෝධතා ක්‍රියාවල හිටපු කෙනෙක් හැටියට අනන්තවත් පොලිසියත් එක්ක ගැටෙමින් අපි මේකට විරෝධය පෑවා. මේ කිව්ව ඔක්කොම විපාක අද ඇති වෙලා තියෙනවා ඒ ප්‍රදේශයේ. ඒ නිසා ගල්ලංගුරු බලාගාර වලට අතවනනවා කියන්නේ අපේ රටේ පරිසරයේ මරණයට අතවනනවා කියන එකයි. ඉංජිනේරු මහත්තුරුන්ට අදහස් ඇති. ඉංජිනේරු මහත්තුරු දන්නවත් ඇති. නමුත් ඉංජිනේරු මහත්තුරුන්ගේ උපදෙස් දුන්නාම සමාජය දිහා බලලා දේශපාලන තීරණ ගන්න අපිට පුළුවන් වෙන්නට ඕන. ඒ නිසා මම ඉල්ලා හිටනවා ගල්ලංගුරු බලාගාරවලටවත් මේ කුලා කුඩා ජලවිදුලි බලාගාර තවදුර හදන්නටවත් ඉඩ දෙන්න එපා කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. ඊළඟට මම කැමති මේ අපේ පතල් කරුව ඉන්න නොගැඹුරු පතල් කරන්නේ ලොකු ආයෝජනයක් කරන්න බැරි අය. ඒ නොගැඹුරු පතල්වල පොම්ප වැඩ කරන්නේ භූමි තෙල්වලින්. දැන් මේ භූමි තෙල්වල මිල වැඩිවීමත් එක්කලා ජන ජීවිතයට වැදුණු අකුණු පාරෙන් ඒ ජන ජීවිතය මුදා ගන්න තමුන්නාසයල කල්පනා කරන්නේ මිනිසුන්ට අකුණු පාර වැදුනට පස්සේ ඔය මිල වැඩි කිරීමට ඉස්සෙල්ලා භූමි තෙල්වල කල්පනා කරන්න තිබුණා මේ වතු කරේ මිනිස්සු කොහොමද තමන්ගේ බහන්ඩල් වන්නේ ඉවර කරනවා. කොහොමද මේ දීවරයෝ බෝට්ටුවල මෝල් මේ එන්ජින් දුවන්නේ. කොහොමද පතල්කරුව මේ කරන්නේ. මේවා බලලා මේකට සැලැස්මක් හදලා එයාට සාන මිලකට මේවා ලබා දෙන ක්‍රමයක් හදලා ඊට පස්සේ මේ කරන්න තිබුණේ. මේක කළේ යටට ඇඳුමක් අඳින්න නැතුව රෙද්ද කළෙව්වා වගේ වැඩක්. ඇත්තටම සභාපතිතුමනි මේ විදිහට මේ ආණ්ඩුව වගකීමෙන් තොරව කියන්නේ නම් වගකීමෙන් යුතුව ක්‍රියා කරන්නේ වගකීමෙන් තොරව මම එකතු කරනවා අපේ නොගැඹුරු පතල් වල ඒ පොම්ප වැටත් වමනා කරන භූමි තෙල් මේ කියන සාන මිලට ලබා දෙන්නේ කියලා ඉල්ලමින්.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.
මගේ එකම අවසාන එක මේ දෙනවයි කියන සල්ලි තියනවයි කියන සල්ලි අර ටෝනි බ්‍රීනා කියන මනුස්සය 2016 යට වුණා වතුරට මෙන්න මේ වෙන්නවත් වෙල්ලම් පිටියේ අද වෙනකන් ඒ මිනිහගේ ශිල්පීය උපකරණ වලට මුදල් ලැබිලා නැහැ. එහේ අපි ආචාර්ය රත්නපාල මහත්තයාගේ මුද්‍රණාලයක් සම්පූර්ණයෙන් යට වුණා 2017. ඒවට තව වෙනකන් මුදල් ගෙවලා නැහැ. ඒවට ලියුම් පිට ලියලා තියෙනවා.
කෝ
තමුන්නාසේලගේ වගකීම. එසේ ආමින් මගේ වචනේ හමාරද.
හොන්රබල් බාලිත රංගි බණ්ඩාර
සභාපතිතුමනි, පරිසරයට ස්වාභාවික හේතු මත ආපදා ඇති වෙච්ච වෙලාවක මේ සභාව අවතන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම සිදු කරලා තියෙන ක්‍රියාකාරකම් නැහැයි කියලා ආපදාවක් වාසුදේව ගරු මන්ත්‍රීතුමා විසින් සිදු කරපු වෙලාවේ තමයි මේ කතා කරන්න තියෙන්නේ. ගරු සභාපතිතුමනි, මම බොහොම වගකීමෙන් කියනවා මේ රටේ මේ ආපදා අවස්ථාවක් ඇති වුණොත් ඒ ආපදා අවස්ථාවට ප්‍රයෝජනට ගැනීම සඳහා අපි දිස්ත්‍රික්ක සියල්ලටම ඔරු සහ අගුල් මෙන්න මේ ආකාරයට මුලින්ම වෙන් කරලා තිබුණා. මේ හදිසි අවස්ථාවේ වෙනත් ක්‍රමයකට ලබා දෙන්නත් කටයුතු. ගරු සභාපතිතුමනි, රත්නපුර දිස්ත්‍රික්කයට එන්ජින් බෝඩ් 10ක් ඒ වගේම අගුල් 8ක් අමතර එන්ජිමකුත් අපි මේට ප්‍රථම මේ ආපදාව ඇති වෙන්නට කලින් යවලා තිබුණා. ඒ වගේම මේ ආපදා අවස්ථාව වෙනකොට රත්නපුර දිසාපතිතුමත් ඒ වගේම ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂතුමත් අපේ ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ අපට දැනුම් දීම අනුව මේ වෙන විට අගුල් 66ක් අපි යවන්නට කටයුතු කරලා
තියෙනවා.
ඔතමාට පුළුවන්කමක් තියෙනවා නම් මාතරට කොච්චර අඟුල් යවලා තියෙනවද කියලා කියන්න දිස්ත්‍රික්කයට.
අගුල් ඒ වගේම මේ මොහොත වෙනකොටත් තව අද දවසේ අපි දිස්ත්‍රික්කයක් පාසා මේ ආපදාවට ලක්වෙච්ච ප්‍රදේශවල සොයා බලන්නට වැඩ කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ අනුව ඊයේ දවස පුරාම පුත්තලම දිස්ත්‍රික්කයේ පෙරේද දවස පුරාම අපි පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවට ලක් වෙච්ච ප්‍රදේශයේ අපි කටයුතු කරා. පොඩක් ගරු මන්ත්‍රීතුමා අහගන්නකෝ. පොඩි බබෙක් නෙමෙයිනේ ඔබතුමා. අපි ආගේ දෙකක් විතර වයස තියෙන මිනිහෙක්නේ. එතන පොඩ්ඩක් විනිතව හැතරෙන්න. අනිත් මිනිහෙකුට අතාරණ දෙන්න. ගරු සභාපතිතුමනි සංසුන් තත්ත්වයක් තියෙන තමුන්නාන්සේලා වගේ උදවිය තමයි නොසන්සුන් කරන්න හදන්නේ. ඒ තමුන්නාන්සේගේ සමුන්නාන්සේ සංසුන් වෙන්නකෝ. තමුන්නාන්සේ ආරියාරි තමුන්නාන්සේගේ හැංගීම අපි දැක්කා. නොරොච්චෝලේ හැදිය තමුන්නාන්තලේ කාලේ. කෝ හැංගීම? එතකොට නතර කරන්න තිබ්බනේ. කෝ නතර කරගත්තා? මොකද්ද හැංගීම? නොරොච්චෝලේ බලාග තමුන්නාන්සේගේ උද්ඝෝෂණයට හැංගීම නතර වුණාද? අද අපේ පුත්තලන් දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අලු ටික ගොවියන්ට ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න ඔක්කොම ඇති කර තමුන්නාන්සේලා ආණ්ඩු කරපු කාලේ. කල්පිටිය විනාශ කර තමුන්නාන්සේලා ආණ්ඩු කරපු කාලේ. මොකද්ද තමුන්නාන්සේලා හැංගීම? තමුන්නාන්සේගේ දැනීම මොකද්ද? තමුන්නාන්සේට පුළුවන් කෑ ගහන්න විතරයි තමුන්නාන්සේ නිකන් ලාදුරුකාරයෙක් වගේ. කිසිම හැංගීමක්ම දැනීමක් නැති මිනිහෙක්. බොරුවට කෑ ගහනවා. අනිත් මිනිහට කතා කරන්න දෙන්න කරුණා කරලා. ගරු සභාපතිතුමනි. තමුන්නාන්සේගේ විරුද්ධ දෙන කවුද ගණන් ගන්නෙ? මේ රටේ කිසිගෙනේ තමුන්නාන්සේ කතා කරනවා ගණන් ගන්න නැහැ. බොරුවට කෑ ගහන්න එපා. වගකීමක් නැද්ද බොරු කතා කරනවට කවුද අහන්නේ? කිසි වගකීමක් නැද්ද කතා කරනවා ගණන් ගන්න නැහැ කතා කරන කවුරුවත්? ගරු කතානායක සභාපතිතුමනි අපි කළුතර දිස්ත්‍රික්කයේ මීට ප්‍රථම අපි එන්ජින් බෝට්ටු 11ක් අගුල් 10ක් අමතර එන්ජිමක් ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ අපි එන්ජින් බෝට්ටු 6ක් අගුල් 2ක් මේ අගුල් 3ක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. බදුල දිස්ත්‍රික්කයේ අපි එන්ජින් බෝට්ටු 2ක් අගුල් 2ක් ලබා දීලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ අපි බෝට්ටු එන්ජින් බෝට්ටු 5ක් අගුල් 5ක් ලබා දීලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අපි එන්ජින් බෝට්ටු 3ක් අගුල් 5ක් ලබා දීලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ අපි එන්ජින් බෝට්ටු 13ක් ඒටත් අමතරව අගුල් 6ක් ලබා දීලා තිනවා. කෑගල දිස්ත්‍රික්කයේ එන්ජින් බෝට්ටු 1යි අගුල් 1යි. පුත්තලම දිස්ත්‍රික්කයේ එන්ජින් බෝට්ටු 2ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එන්ජින් බෝට්ටු 1ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්ජින් බෝට්ටු 5ක් ඒ වගේම අගුල් 7ක් ලබා දීලා කටයුතු කරලා තිබුණා. මේ ආපදා තත්ත්වයට කලින් ගරු කතානායකතුමනි. මේ ආපදා තත්ත්වය එන්නේ ඉස්සෙල්ලා මේ පෙර සූදානම් මෙන්ත අපි මේ ලබලා දීලා තින්නේ. ඊට අමතරව දැන් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වෙන තත්ත්වයේ පිළිබඳව අපි අවධානයෙන් හිටියා. අපි ආපදා සහකාර අධ්‍යක්ෂතුමා නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ කරන් දිනවා. දිස්ත්‍රික්කයේ ලේකම්තුමා අපිත් එක්ක සම්බන්ධ කරන් දිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපිත් එක්ක බොහොම සමීප සම්බන්ධ කරන් දිනවා. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මේ තත්ත්වය එනකොට අපි අගුල් 66ක් දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. පොලිසිය භාරය තියෙනවා, හමුදා භාරය තියෙනවා, ත්‍රිවිධ හමුදා භාරය තියෙනවා ගරු මේ සභාපතිතුමනි. ඊට අමතරව අද තවත් අවශ්‍යයි කියලා අද මේ තත්ත්වය සොයා බලන්න තමයි අද ගරු අමාත්‍යතුමා දුමින්ද දිසානායක මැතිතුමා කළුතර දිස්ත්‍රික්කයට ගියේ. මේ සමායෙන් මේ රත්නපුර දිස්ත්‍රික්කයට ගියේ. ඊයේ කළුතර දිස්ත්‍රික්කයට එතුමා ගියේ කළුතර දිස්ත්‍රික්කයේ තත්ත්වය හොයන්න. ඊට හෙට දවසේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මම යනවා. ඊට පස්සේ බදුල දිස්ත්‍රික්කයට යනවා අපි 28 වෙනිදා ගරු සභාපතිතුමනි. මොන නුවරඑළිය දිස්ත්‍රික්කයට යනවා. එක පැත්තකින් ගරු දුමින්ද දිසානායක අමාත්‍යතුමා එක පැත්තකින් දිස්ත්‍රික්ක 5ක ගමන් කරන මේ සොයලා බලලා වැඩ කටයුතු කරන අතරේ ඉතුරු දිස්ත්‍රික්ක 5 වැඩ කටයුතු මම ක්‍රියාත්මක කරගෙන යනවා. මෙන්න මේ අන්දමට අපි දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය කරනවා. අද ගරු අමාත්‍යතුමා රත්නපුරයට ගියාම එතෙන්දී මේ තියෙන තත්ත්වය අනුව තවත් අගුල් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා දිනවා. අපි අගුල් 26ක් කඩිමුඩි සූදානම් කරා. මම මේ පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා මේ අමාත්‍යංශය ඉඳලා ආයේ ගරු සභාපතිතුමනි මම වගකීමෙන් කියන්නේ ආවට ගියාට නෙමෙයි ඒ අගුල් 26ක් සූදානම් කරලා තමයි ආවේ. අපි මේ රත්නපුරයට යවන්න. අද හස් වෙනකොට රත්නපුරයට තව අගුල් 26ක් යනවා ගරු සභාපතිතුමනි. මෙහෙම තමයි මේ වැඩ කටයුතු කරලා දෙන්නේ. මේ ගම්මතර තත්ත්වය ආපහම මේ ස්වාභාවික ආපදා තත්ත්වයක් ආපුවාම කාටවත් ගිහිල්ලා බත් පැකට් එකක් බෙදන්න කාගේවත් කෙහෙල් ගෙඩියක් එනකම් කාගේවත් වතුර බෝතලයක් එනකම් බලන් ඉන්න උන්නේ නැහැ. අපි යාන්ත්‍රණේ හදලා තියෙනවා. ඒ යාන්ත්‍රණේ තුල අපි ගමේ ග්‍රාමසේවක මහත්තයා අපේ ගමේ ආර්ථික සංවර්ධන නිලධාරි ගමේ සමෘද්ධි නිලධාරි ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් 5 දෙනාම මේකට පුහුණු කරලා තියෙනවා. ඒ නිසා පණිවිඩයේ ගමට යනවා. ඒ වගේම අපි මොහොතින් මහේස දවසකට දෙක දේවතාවක් උදේ 10ටත් හවස 4ටත් ගරු සභාපතිතුමනි අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා මාධ්‍ය සාකච්ඡාව තුල දවසේ තියෙන ජල ප්‍රමාණය ලැබෙන වර්ෂාව ප්‍රමාණය කොතරද්ද ඒ අනුව ආපදා සිදුවෙන්නේ කොහෙටද ජල ගැලීමක් ඇති වෙන්නේ කොහෙටද ජලාශවල තියෙන ජල මට්ටම මොකද්ද මේ සියල්ල පිළිබඳව කියනවා. අපි අකුණු ගන්නන්නේ කොහෙටද මේ අකුණු වලින් ඇති වෙන අනතුරු මොකද්ද මෙන්න මේක සඳහා ආරක්ෂක පියවර මොකද්ද නායාම ඇති වෙනවා නම් ඒ ප්‍රදේශවල තත්ත්වය මොකද්ද ඒ සියල්ලම අපි කියනවා. අපි දිස්ත්‍රික්ක 10ක් නායම මේ අනතුරු තියෙනවා කියලා නම් කරලා තියෙනවා. දිස්ත්‍රික් 10ක් ගම්වතුර අනතුරු තියෙනවා කියලා අපි නම් කරලා තියෙනවා. අපි ආවාදාත්මක නිවේදන නිකුත් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි.
Honorable Vasudevan Nayakar.
You are aware that we asked for a debate on the question of floods as an urgent matter of importance. But it has not been given. Now you will observe, sir, how much this matter is coming up as an issue and what amount of information is needed and available and is to be given to this house. And therefore, I think you will be kind enough to convey to the speaker that the debate was going on about the floods in the main, as the main issue, and therefore for the speaker to decide on an urgent debate on floods.
Okay.
Siyara torutoru api kiyena gar sabhavathumani api hangala ne gar sabhavathumani sabaragamuwa basahira madhyama wayamba me saha mathara galla district waltat e wage me yapane wawuniyawa district waltat me idiri dina thuna athulata warsha patana apata bala porthu wenna puluwa api kalaguna vidyanjana nildarin prakashayata pat karala thiyena tamar pradeshawala millimeter 100 sindala 150 dakwa dayanta warsha patana bala porthu wenna puluwa යාපනයේ සහ වවුනියා ප්‍රදේශවලට මිලිමීටර් 75ක ප්‍රමාණයක වර්ෂාපතනයක් හෙට අනිද්දා දවස් 3 ඇතුළත බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තමයි අපි පෙර සූදානම කරලා තියෙන්නේ. ඒ පෙර සූදානම අනුව අපි පණිවිඩය දැනුම් දෙන්නේ අන්න ඒ කාරණේ නිසායි. ඒ කාරණේට අනුව ජනතාව ඒකට ඇහුම්කන් දීලා අවනත වෙනවා නම් මේ සිදුවෙන්න තියෙන විපත් වලින් විශාල ප්‍රමාණයක් අපට අඩු කරගන්නට පුළුවන්කම තියෙනවා ගරු සභාපතිතුමනි. මේ වන විට මරණ 11ක් සිද්ධ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේ මරණ වලින් මරණ ඝාතකම සිදුවලා තියෙන්නේ අකුණු සැර වැදීම නිසා. අද දවසේත් කල්පිටියේ එක දීවරේ කාර්මිකෙක් අකුණු සැර වැදිලා මිය ගියා. ඉතින් එහෙමනම් මේ ගම්මතර තත්ත්වයේ තියෙද්දි මේ ආපදා තත්ත්වයේ තියෙද්දි මේ අකුණු අනතුර තියෙද්දි මේ සියල්ල පිළිබඳව දැනුම් දෙනකොට රටේ ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඉවරලා තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම කර සභාපතිතුමනි අපි සියලුම ප්‍රාදේශීය ලේකම් සියලුම දිසාපතිතුමන්ලා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා අපි මේ සහන ක්‍රමයේ ක්‍රියාත්මක කරලා තියෙනවා. හැම පුද්ගලයෙක්ම බේරා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඊයේ දවසේ පුත්තලම ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂකතුමා නායක හමුදාවත් එක්ක ගිහිල්ලා ඉවරලා ආබාධිත දරුවන් 26 දෙනෙක් ඒ වගේම වැඩිමහලු අම්මලා ති දෙනෙක් ආබාධිත තත්ත්වයේ වයෝ වෘද්ධ තත්ත්වයේ උන්න උදවිය වහල නැත්නම් උඩ තට්ටුවේ හිටපු උදවිය බේරාගෙන ඒමට කටයුතු කරා. ඊයේ සෙල්ලම් කර කර වතුර නටරට හිටියා අපි එපා කිව්වා. හලාවත පොලිසිය නිලධාරි මාරවිල පොලිසිය නිලධාරි මේ ගලන ජලයේ ගිහිල්ලා පාරේ සෙල්ලම් කරන්න එපා කියද්දි තමහර උදවිය ගිහිල්ලා අර ගලන ජලයේ විනෝදෙන්න ගියා. ආපදායේ විනෝදෙන්න ගිහිල්ලා තරුණයන් ති දෙනෙක් ගහගෙන ගියා. වාසනාවට නාවික හමුදාවෙන් ජීවිත ආරක්ෂක නිලධාරීන් අපිත් එක්ක යල හිටියා. පැනල ඉවරලා ඉක්මනින් බේරගත්තා. නැත්නම් එතනත් තව 3 දෙනෙක් විනාශයට පත් වෙනවා. නම් එක පැත්තකින් එහෙම ජීවිත ආරක්ෂා කරන අතරේ අනිත් පැත්තෙන් මේගොල්ලෝ අවශ්‍ය සහන ටික ලබා දෙන්නත් කටයුතු කරලා තිනවා කර ස්වභාවතුමනි. එක අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රමවේදය සකස් කරලා තිනවා ජීවිත බේරා ගැනීමටත් ඒ වගේම බේරාගත් පුද්ගලයන්ව ආරක්ෂක කඳවුරවල පවත්වාගෙන යාමටත් ඒ කඳවුරට අවශ්‍ය කෑම ටික ප්‍රාදේශීය ලේකම්වරයා හරහා අපි ක්‍රියාත්මක කරලා තිනවා. ගමේ ග්‍රාම නිලධාරි මහත්මයාගේ ඉඳලා පුහුණු කරපු නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. හැම ග්‍රාම සේවා සමගම දැන් ආවම වශයෙන් 10 දිනකට ආසන්න 10 දිනක විතර පිරිසක් පුහුණු නිලධාරීන් ඉන්නවා. අන්න ඒ උදවිය මේ උදවියට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. අනිත් පැත්තෙන් අපි හෙට දවසේ ඉඳලා සූදානම් කරගෙන යනවා වියලි සලාකේ ලබා දෙන්න. වතුර බැසලා යන තැන ගෙදරට යන්න පුළුවන් උදවියට වියලි සලාකේ ලබා දෙන්න. අනිත් පැත්තෙන් මේනකොට සූදානම් කරලා ඉවරයි කර සභාපතිතුමනි. දැන් ගෙදරට යනකොට ගෙදර සුද්ධ පවිත්‍ර කරන්නට වෙලා තියෙනවා. මේ සඳහා ඒ නිවසිමියට රුපියල් 10000ක චෙක් මතක් අපේ මුදලක් අපි ලබා දෙන්න මුදල් ආධාරයක් ලබා දෙන්නට පියවර ගන්නවා. අනිද්දා ඉන් අනිද්දා එනකොට ගෙවල් වලට යන්න පුළුවන් හැම වෙවි. මේ වර්ෂා දවස් දෙක තුන අඩුවෙන් වතුර අඩු වෙනත් එකම ඒ හැම නිවසිමියෙකුටම රුපියල් 10000ක මුදලක් අපි ලබා දෙන්න කටයුතු කරලා තිනවා. අනිත් පැත්තෙන් අපි සූදානම් කරා දැන් මේ ගෙවල් වලට එනකොට ගෙවල් වල එනකොට ලින්ටික හිඳිලා ලින්ටික පිරිලා අපවිත්‍ර වෙලා ඒ නිසා අපි මේ වෙන විටත් පුත්තලන් දිස්ත්‍රික්කයට පමණක් ගරු මන්ත්‍රීතුමා මෝටර වතුර ඉස්සින මෝටර 50ක් යුද හමුදා නිලධාරීන්ක සූදානම් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ දැන් ස්ථාන 10ක අපි ස්ථානගත කරලා තියෙනවා. ජලයේ බැසේ ගිය වහාම ඒගොල්ලෝ ගිහිල්ලා ඉවරලා එතන පිරිසිදු කරනවා. මේ පුත්තලන්ට පමණක් නෙමෙයි.
එකක් තියෙනවා.
මට අපේ පක්ෂයේ තියෙන කෙනා තව විනාඩි
කව තියෙනවා.
ඉන්න කතා කියන්න දෙන්න ගරු සභාපතිතුමනි.
කවමනි මිනිත්
විනාඩි 5ක් දෙන්න.
කවුරුද ඉන්නවද?
අව අපේ ආනන්දලුත්ගමගේ මන්තුමන්ගේ.
හරි.
ගරු සභාපතිතුමනි ඒ අනුව මේක පුත්තලමට පවනන්නේ මම පුත්තලමට විතර මම පුත්තලම තමයි වැඩිම ආපදා මේ ඇති වෙලා තියෙන ජල ගැලමත් එක්කලා. ඒ නිසායි මම මේ පුත්තලම මේ මූලික වශයෙන් කියන්නේ. මේ විදිහට යුද හමුදා කට්ටිය සූදානම් කරලා තිනවා. නායක හමුදා කට්ටිය ස්ටෑන්ඩ්බයි ඉන්නවා. පොලිසිය නිරන්තරයෙන් මේ කටයුත්තත් එක්ක ඉන්නවා. ඒ වගේම සීල ආරක්ෂක බලකා ඉන්නවා. ගුවන් හමුදාව අපි ස්ටෑන්ඩ්බයි කරලා තිනවා. දැන් පොරොත්තු සේවයේ ඉන්නවා. ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකට ගිහිල්ලා මේ ජනතාව බේර ගන්න. මෙන්න මේ අන්දමින් කටයුතු කරන්න. අනිත් පැත්තෙන් සෞඛ්‍ය අංශය අපි ඊයේ දවසේ වෙනකොට සෞඛ්‍ය අංශයත් එක්ක සාකච්ඡා කරලා සෞඛ්‍ය අංශයේ සූදානම්ෙන් ඉන්නවා. සියලුම ජලයට බැසපු සෑම කෙනෙකුටම අපි රෝග නිවාරණය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. මොකද මේ තත්ත්වයත් එක්කලා බරපතල රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මීනෝ පැතරට යන්න පුළුවන්. වසංගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කකුල් කසන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දැන් සෞඛ්‍ය අංශයේ සූදානම්ෙන් ඉන්නවා. ඒ උදවියට මේ තත්ත්වයත් එක්කලා ගිහිල්ලා සායන වෛද්‍ය සායන පත්වන්න. මේ වෙනකොටත් කඳවුරු වලට ගිහිල්ලා සුරක්ෂිත කඳවුරු වලට ගිහිල්ලා ඒ උදවියට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ වගේ වැඩපිළිවෙලක් අපි කඩිනමින් ක්‍රියාත්මක කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඔබතුමාටත් පේනවා රටේ හැම ජනතාවටම පේනවා කොහෙවත් යනක වතුර ඉල්ලලා කෑම ඉල්ලලා බෙඩ් ෂීට් එකේ ඉල්ලලා සනීප ආරක්ෂක තුවායේ ඉල්ලලා කොහෙවත් කතා කරනවද ඉල්ලනවද ප්‍රශ්න කරනවද කියලා. අද දවසේ ඔබතුමාට ඇහෙන්නේ නැත ඔබතුමායි කන් ඇහෙන්නේ ඒකයි වෙලා තියෙන්නේ ඉසරලා කියලා. ඔබතුමා කවදද හොඳක් දැකපු මනුස්සයෙක්ද? ඔබතුමා කොහෙද හොඳක් දැකපු මනුස්සයෙක්ද ඔබතුමා? මේ අද දවසෙත් බෙඩ් ෂීට්ද ජැකට්ද ඇඳුම්ද සනීප ආරක්ෂක තුවාද මේ සියල්ලම ලොරියක් මේනකොට අපි පිටත් කරලා ඉවරයි. අත්‍යවශ්‍ය තැන් වලට යවන්න කියලා ඉවරලා. ඒ හින්දා ඔබතුමා මෙහි ඉඳලා බොරුට කෑ ගහන්න එපා. ඔබතුමා හේටියට එහෙනම් මිනිස්සු බලා ගන්න එපා ගිහිල්ලා. පුත්තල මනේ මේ වෙනකොටත් ගරු සභාපතිතුමනි සමස්ත ජලාශයන් ජලයෙන් පිරිලා යමින් තියෙන්නේ. මොරගහකන්ද ජලාශය 51.5%, කොත්මලේ ජලාශය 96%, විටෝරියා ජලාශය 74%, රන්දනිගල් ජලාශය 92.5%, රන්ටමේ ජලාශය 59%, උල්ලිටිය ජලාශය 55%, බෝතැන්න ජලාශය 46%, ඒ වගේම පොල්ගොල්ල ජලාශය, කලාවෑව ජලාශය, උඩවල ජලාශය, චන්ද්‍රිකාවේ ජලාශය, දැදුරේ ජලාශය, කුකුලේ ගඟ, ලක්ෂපාන මේ සියලු ජලාශ මේනකටත් වාන් දපමින් තියෙන්නේ. තබ්බෝ ජලාශය වාන් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම මේ තත්ත්වයත් එක්කලා මායිලේ ජලාශය කඩලා ගියා. අපි යුද හමුදාවත් එක්ක ඒක රාශි වෙලා ගොවි ජනතා ප්‍රදේශවාසීන් එකතු වෙලා ආපදා සහන කණ්ඩේ ගිහිල්ලා දැන් මායෝ ජලාශ මේ මහමායිලේ ජලාශය අලුත් වැඩියාව නැත්නම් ජලය රැක ගැනීම සඳහා උත්සාහයක යෙදිලා තියෙනවා. ඒ වගේම දෙදුරේ ජලාශය ඉඳලා ඉංගිනිමිටිය ජලාශයට යන දකුණු යුර කඩලා ගිහිල්ලා වතුර අපතේ යනවා. අපි ඒක ආරක්ෂා කරගෙන මෙතන දැන් මේ වෙනකොටත් පියවර අරන් තියෙනවා. වාරි මාර්ග නිලධාරීන් ගිහිල්ලා ඉවරලා කඩිමුඩියේ කටයුතු ටික කරගෙන යනවා. අනිත් පැත්තෙන් ඉංගිනිමිටියේ ඉඳලා තබ්බෝ ජලාශයට එන රජේ බෙන්දියල ඒ ඇල දෙපොලකින් කඩලා ගිහිල්ලා තියෙනවා. ගොවි ජනතාවත් ප්‍රදේශවාසීන් යුද හමුදාවත් කණ්ඩායම් ගණනාවක් ගිහිල්ලා ඉවරලා මේ වෙනකොට වැලි කොට ගසමින් ඒ අලුත් වැඩියා කරගෙන යනවා. මේ අන්දමට හැම අංශයකම කටයුතු කරගෙන යනවා ගරු සභාපතිතුමනි. බොරුවට ඇවිල්ලා සාම්ප්‍රදායික විදිහට බඩ ගහන බොරු කරන ඒවා කරන්න ඕනේ නැහැ. ඒ වගේම අවශ්‍ය මුදල් අපි වෙන් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපි දිස්ත්‍රික්ක වශයෙන් අපි බදුල්ල දිස්ත්‍රික්කයට අදිසි ප්‍රචාර සඳහා අපි සමස්ත වශයෙන් මිලියන
17
කරලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයට
වැදගත් ප්‍රශ්නයක් මෙතුමගේ අහන්න තියෙනවා.
අයගල්ල දිස්ත්‍රික්කයට මිලියන 2ක්, කළුතර දිස්ත්‍රික්කයට මිලියනයක්, පුතලන්
දිස්ත්‍රික්කයට
මිලියන 2ක්, ගාල්ල
දිස්ත්‍රික්කයට
මොනරාගල දිස්ත්‍රික්කයට බිඳ මිලියන 0.5ක්, ගම්පහ දිස්ත්‍රික්කයට මිලියන 2ක්,
රාජ්‍ය
අමාත්‍යතුමා මිලියන 3ක්. මේ ආදිවාසීන්
රාජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.
මුදල් ලබා දෙන්නත්
මටත් මයික් එක දීලා තියෙන්නේ.
අමාත්‍යතුමා මුදලින් මිලියන 5.5ක් ලබා දෙන්නත්
දැන් නැෂනල් කවුන්සිල් ෆෝ ඩිසාස්ටර් මැනේජ්මන්ට්
අපි ලබා දෙන්නත්
ඔබට තිබෙන ආයතනේ දුමින්ද දිසානායක අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා අඩුම තරමේ ඔබතුමාලා දන්නවත් දන්නේ නැහැ. දැන් මේ රටේ මිනිහෙක් මේ නැෂනල් ඩිසාස්ටර් එකක් මේ වැනි අපදාවකදී කතා කරන්න කන්ටැක්ට් ඩීටේල්ස් ඔෆ් ද මිනිස්ට්‍රිය ඩීටේල් හොයද්දී අමාත්‍යවරයා හැටියට තවම තියෙන මේ දැන් වෙනකන් ඉන්නේ අනුර ප්‍රියදර්ශන යාපාස දිනේෂ් ගන්කන්ද ඩිපියුටි මිනිස්ටර් තින්නේ ඒකේ. ඒ කියන්නේ ඔබතුමා තවම නැහැ. මේ මේ ඔක්කොම කරන්න කලින් මෙන්න මේක වෙනස් කරන්න ගරු මුලාසන අරුඩ
වන්ත.
මේකද මේ ප්‍රශ්නේ? විල්ලැජ්ජයි ගරු සභාපතිතුමනි, දුරකථනේ වැඩ කරනවා නම්, ඊමේල් එක වැඩ කරනවා නම්, ෆැක්ස් එක වැඩ කරනවා නම් මේකේ ඇමතිගේ නමෙන් වැඩක් නැහැ, මන්ත්‍රීගේ නමෙන් වැඩක් නැහැ, නියෝජ්‍ය ඇමතිගේ නමෙන් වැඩක් නැහැ. දුමින්ද දිසානායකයි රංග බණ්ඩාරා එතන ඉඳගෙන අවශ්‍ය දේවල් මෙහෙ වුණා. මේ රජ වෙනුවෙන් ජනාධිපතිතුමා වෙනුවෙන් අගමැතිතුමා වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් අපි ඒවට කටයුතු කරනවා. මේ කවුරුවත් මෙතන ගරු මන්ත්‍රීතුමා කවුරුවත් මෙතන මේ ඉන්න මන්ත්‍රී කවුද, ඉන්න ඇමති කවුද, ඉන්න නියෝජ්‍ය ඇමති කවුද, රාජ්‍ය ඇමති කවුද කියලා හොයන්නේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒගොල්ලන්ගේ ප්‍රදේශයේ තියෙන අවශ්‍ය මේ වැඩක් ඇති දෙයක් කතා කරන්න. තමරද වැඩක් ඇති දෙයක් කතා කරන්න වැඩක් නැද? මොන තොරතුරුද නැත්තේ? මොන 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 තොරතුරුද නැත්තේ? නෑ ඔබතුමා කියන්නේ මොන තොරතුරු? අයියෝ රටේ මිනිස්සු දන්න ඇමතිවරුන්ගේ නම මේ 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 රටේ මිනිස්සු දන්නවා දැන් කවුද ඉන්නේ කියන එක. ඒක ප්‍රශ්නයක් නෑ, ක්‍රියාත්මක කරේ නෑ. රටේ මිනිස්සු නිකන් කෑ ගහන්න එපැයි. තමුන්නාන්ද රටේ මිනිස්සු මන්ත්‍රී ඇමතිගේ නම නෑ කියලා කවුරුවත් කෑ ගහන්නේ නෑ. තමුන්නාන්දලට තමයි ඇමතිගේ නමයි බෝඩ් එකේ නමයි සෙල් ලිපියේ නමයි ඔය හැම එකෙම නම ගහ ගන්න ඕන තමුන්නාන්දලට තමයි. එහෙම පිස්සුවක් තියෙන්නේ. එහෙම මිනිස්සුවක් අපිට නෑ. අපිට නමෙන් වැඩක් නෑ. අපිට අවශ්‍ය රටේ මිනිස්සුන්ට අවශ්‍ය වැඩේ කරන එක විතරයි. ඒක තේරුම් ගන්න. ගරු සභාපතිතුමනි, අද මේ වෙනකොට යම් යම් ප්‍රදේශවල ජලය බැස යාමට පටන් අරගෙන තියෙනවා. ඒ තත්ත්වයත් එක්කලා විශේෂයෙන්ම කොළඹ නගරයට තර්ජනය තියෙන කැලණි ගඟ මේ වෙනකොට ජල මට්ටම යම් ප්‍රමාණයකට පහළට ගිහිල්ලා තියෙනවා. ඒ අනුව අවම ගම්මතුර මට්ටම මිලිමීටර 7 සීමාවටත් වඩා පහළට ගෙන 4.95 දක්වා ජල මට්ටම පල්ලෙහාට බැහැලා තියෙනවා. අන්නේ ඒක වාසනාවන්ත තත්ත්වයක්. මෙන්න මේ තත්ත්වයන් එක්කලා අපිට ජනතාවගේ ආරක්ෂාව සැලසීම අපේ මූලික කාර්ය, ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම අපේ කාර්ය. ඒ කාර්ය සිදු කිරීම සඳහා අපේ අමාත්‍යාංශය, ඒ වගේම වාරි මාර්ග අමාත්‍යාංශය, ඒ වගේම මහවැලි අමාත්‍යාංශය අපි විශේෂයෙන්ම සීපත් කරන්නට ඕන. මේ අතාවේදී අපිට සියලු අංශයකට එකට ආසියල වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා. අපිට මහවැලි අමාත්‍යාංශයත් එක්ක කතා කරලා මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් සරත් විතානත් එක්ක කතා කරන අපිට කලාවැය වතර පාලනය කරන්න පුළුවන් වුණා ගරු සභාපති. මම අවසන් කරනවා. ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපේ නිලධාරිත් එක්ක කතා කරන අපිට ඒ ජලාශ උතුරගෙන යන්නේ නැති වෙන්නේ ජම්මන්ටමකින් ජලය වෙන වෙන අංශවලට හරවමින් පාලනය කරන්න පුළුවන් වුණා. මේකට හොඳ සම්බන්ධතාවයක් ඇතුව අපිට මේ වැඩේ කටයුතු කරන්න පුළුවන් වෙච්ච නිසා වෙන්න තියෙන විනාශ තත්ත්වයන් ජලයෙන් වෙන්න තියෙන විනාශ ආපදා තත්ත්වයන් බොහොමයක් පාලනය කරගන්න බැරි වුණා පුළුවන් වුණා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ සඳහා හැම අංශයකින්ම අපිත් එකට එක්කාසු වෙලා වැඩ කටයුතු කරපු මහවැලි වාරි මාර්ග ආපදා කළමනාකරණ ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමල්ලා ප්‍රාදේශීය ලේකම්තුමල්ලා ආපදා සහන කණ්ඩායම් ඒ වගේම එම් පහල ඉන්න හැම රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරියෙක්ම විශේෂයෙන්ම නාවික හමුදාව දක්වපු අනුග්‍රහය අපි සීපත් කරන්නට ඕන. යුද හමුදාවට දක්වන සහයෝගය, පොලිසිය ඒ වගේම ගුවන් හමුදා මේ හැම කෙනෙක් මේකට එකතු වෙලා මේ තත්ත්වයෙන් අපි රටේ ජනතාව මුදා ගැනීමට බොහොම දායකත්වයක් දෙනවා. ඒ දායකත්වය දක්වන හැම කෙනෙකුටම ස්තුතිය ප්‍රකාශ කරමින් අර බොරුවට බුරන මහලු සීයලාට අපේ කනගාටුව ප්‍රකාශ කරමින් මන්නේ නබෝමිසුදී.